ඒකද කියලා අපි බලන්න ඕන ධර්මයට. ඒකද කියලා අපි බලමු නෝනේ.
අසුරු කරන්න එපා කියලා.
අසුරු කරන්න එපා. ඒකද ඔය කියලා නුවණින් බලමු. ආ ඒව මම සාකච්ඡා කරමු.
කරමු.
අහගෙන ඉන්නකො බලන්න.
ඒකද කොහොමද අනිත්‍ය සංඥා සූත්‍රේ මම තෝරන කරවරක් කියලා. කරින් පකරන්න මම බලනවා.
ඒතර රූපයයි සමුදයයි බැලුවද කියන එක හොඳට බලන්න.
රූපයයි
සමුදයයි ඉතිරූපස්ස සමුදයයි.
ඉතිරූපං
ඉතිරූපං සමුදේ බලන්න ඕන ආයතන පැත්තෙන්. දැන් මම කියුවේ රූපේ හටගත්තේ කොහොමද?
ඒකේ
අපිට ආයෙම හිතේ මුලදී බලන්න ඕන නැහැ. දැන් හරි බලන්න ඒක ප්‍රශ්නයක් නැහැ. සාකච්ඡාව අහගෙන ඉන්නකො. එතකොට භාවනා කරගෙන යද්දී එක එක දේවල් අත්දකින්න පුළුවන්. එක එක භාවනාවල එක එක දේවල් අත්දකින්න පුළුවන්. ඒ අත්දකිනකොට අපි දක්ෂ වෙන්න ඕන දහමට ගලපන්න නේද? කොහොමද දහමට ගලපන්නේ? මෙතන චතුරාර්ය සත්‍ය ද පටිච්ච සමුප්පාදද ඔය දෙකෙන් කොයික උනක් තමයි. චතුරාර්ය සත්‍ය දකින්නවද පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙනවද? මොකද ඔක වුණත් තමයි දහම දැක්කා වෙන්නේ නේද? බුද්ධ දේශනාවලට අනුව යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. කෙනෙක් දහම දැක්කා වෙන්නේ පටිච්ච සමුප්පාදේ දැක්කොත්. ඒ වගේම අපි අහලා තියෙන මේ මාර්ගඵල ලැබුවා වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් නේද? ඔය දෙක නැත්තම් මොනවා දැනුණත් අපේ දහමත් එක්ක බලනකොට අඩුවක් තියෙනවා. වෙන වෙන අත්දැකීම් එනවා ගොඩාක්. පා වෙනවා වගේ ඉන්න පුළුවන්, හිතක් නැතුව ඉන්න පුළුවන්, ඇති වෙනවා නැති වෙනවා දකින්න පුළුවන්, ශරීරය කැඩි කැඩි බිඳි බිඳි යනවා දකින්න පුළුවන්, බුද්ධ රූප පේන්න පුළුවන්. තව එක එක දේවල් ඒ මොනවා පෙනුණත් මොනවා අත්දැක්කත් තමන් දක්ෂ වෙන්න ඕන. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාද, පටිච්ච සමුප්පාදේ දැක්කද කියන තැනට දාලා බලන්න. ඒකයි දහමට විනයට ගලපලා බලන්න කියන්නේ. එතනින් තමයි අපි අර බුදු කෙනෙක් පෙන්නපු පෙරණෝය සූවිරු ධර්මතාවයේද මේ දකින්න කියන්නේ. එතකොට ඒ අවබෝධය කියන එක ඒක හැම වෙලාවෙම පොදු වෙන්නත් ඕනේ. ඒ කියන්නේ එක වෙලාවක තියෙනවා එක වෙලාවක නැහැ කියනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් දෙයක් ප්‍රඥාවෙන් දැක්කනම් ඒක දැක්කමනේ. එක වෙලාවක නැහැ, එක වෙලාවකට ගැලපෙනවා, තව වෙලාවක ගැලපෙන්නේ නැත්නම් ඒක හරියන්නේ නැහැ නේද? ඒ කියන්නේ අපි සමාධියේ ඉඳි මේක පේනවා නිකන් ඉන්නකොට වෙන පැත්ත. එහෙනම් ඒ ප්‍රතිඵල තියෙන්නේ සමාධියේ ඉන්නකම් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි සමාධියේදී මැරුණොත් හොඳයි, මේ නිකන් ඉද්දි මැරුණොත් එහෙම සාමාන්‍ය වෙලාවෙදී මැරුණොත් කොහේ යයිද නැන්නේ? එතකොට අර තේනව නේද වෙනස? සමාධියේදී අත්දකින්නදී අත්දැක්කට ඒක දහමට අනුව නුවණින් ගලපනකොට ඒක දැන් අපිට හිතන්න අමාරුයි මාර්ගඵලයක් කියලා. මොකද මාර්ගඵල කියන ඒවා ඕන වෙලාවකට පොදු. එක වෙලාවක තියෙනවා, එක වෙලාවක නැති වෙන්න බෑනේ. ඈ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල. ඈ අපි අඩුම එකෙන් ගත්තොත් දැන් සෝවන් වෙන්නකොට මොනවද කැඩෙන්න ඕන? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කැඩුනා නම් භාවනා කරද්දී සක්කාය දිට්ඨිය නැහැ, අනිත් වෙලාවට සක්කාය දිට්ඨිය තියෙනවා කියලා එකක් වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙම වෙනවා නම් අඩුව. දැන් භාවනා කරද්දී සෝවන් වෙලා අනිත් වෙලාවට සෝවන් වෙලා නැහැ. සක්කාය දිට්ඨිය තියෙනවා නේද? ඒව තේරුම් ගන්න එතකොට ආර්ය දර්ශනේ ඒ මොකක් හරි අඩුවක් එහෙම ආර්ය දර්ශනේ නෙවෙයි අඩුවක් කියන්නේ. ඒතර ඒකයි මම අර මුලින්ම අපි දක්ෂ වෙන්න ඕන ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනේ බොරුවක්. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනේ පුරුවක්. ඒතකොට අපි දැනට ඉන්නේ ලෝකයාට ඇත්ත. මම කොහොම හරි සක්කාය දිට්ඨිය දුරු කර ගන්න ඕන. මම කොහොම හරි මේ ජීවිත කාලය තුල මොකද්ද අපි උත්සාහ කරන්නේ? සක්කාය දිට්ඨිය දුරු කර ගන්න නේද? එහෙම හොයන තාක්කල් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. මම සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ කරන තාක්කල් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. හරි ප්‍රශ්නනේ එක එක කතා කියලා. ඔව් ඉතින් සක්කාය දිට්ඨිය දුරු කරපු මම ඉතුරු වෙනවනේ. අයි මමනේ සක්කාය දිට්ඨිය දුරු කරන්න හදන්නේ. ඊට පස්සේ ආ මම සක්කාය දිට්ඨිය දුරු කළා කියන මම ඉතුරු වෙනවා. සක්කාය දිට්ඨිය නැති කරපු මම ඉන්නවා. එහෙමයි අපිට හම්බ වෙනවා ගොඩක්. ඊට එතකොට දැන් නුවණින් බලන්න ඕන. ඔව්. ඕන විදිහකට කියන්නකො සොය කාය කීමක සක්කාය කියන්නේ. එතකොට මොකද වෙන්නේ? සොය කාය දුරු කරපු මම ඉන්නවා නේ. මම ඉන්නවා නම් සක්කාය දිට්ඨිය දුරු වෙලාද? ඈ? ඔව්. ඉතින් ඒවා ලෝකේට ඇති දෘෂ්ටි. ඒවා ලෝ ආර්ය දර්ශනේ නෙමෙයි ලෝකේට ඇති. අය තමයි ඉතින් ඒ සක්කාය දිට්ඨිය දුරු කරපු මම ඉන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනේ ඇවිල්ලා නැහැ. ලෝකෙන් ඈතර වීම කියන්නේ මොකද්ද කියන එක? මම කියන්නේ Nirodhe ඥානං කියන එක ඇවිල්ලා නැහැ. Nirodhe ඥානං කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා විස්තර කළේ. ඇති වෙලා නැති වෙනවා නේ. ඔළුව වනන තාක්කල් ඕකේ තමයි. ඒකනේ බලලා පුරුදු. අර වතුරේ බලලා ඇති උනා නැති උනා නේ. ඇති වෙනව නැති වෙනව බලලා කවදාවත් ඔක දුරු වෙන්නේ නැහැ. මොකද ඇති උන වෙලාවේ ක්ෂණයකට හරි ඇති උනානේ නේද? ඇති උන මොහොතේ මොකද වෙලා තියෙන්නේ? ඉන්නවා. තියෙනවා. ඇති උන වෙලාවේ තියෙනවා. ඊට කලිනුත් නැහැ, පස්සෙත් නැහැ. අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒ කතාව හරි, ඒකත් ලෝකෙට අයිතිද නැද්ද කියන එක හොයාගන්න ඕන. පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් ඕවා දැනගන්න ඔය ලෝකෙට අයිති විශිෂ්ට ඥාන ඕවා. මේ අර නিত্য සංඥාවෙන් පොඩ්ඩක් අඩු වෙනවා ක්ෂණේ ක්ෂණේකට නিত্য කරගන්න. ඔව් ඉස්සෙල්ලා ගොඩක් වෙලාවක් තියෙන එකක් දැන් ක්ෂණේකට අඩු කළා. ඒ කලින් තිබිලත් නැහැ, පස්සෙත් නැහැ. මේ මොහොතේ විතරයි තියෙන්නේ. මේ ක්ෂණේ තියෙනවා නේද? මේ ක්ෂණේ තියෙනවා නම් කලින් තිබිලා නැහැ, ඊට පස්සෙත් නැහැ. නේද? දැන් ඇහැ කියන එක ගත්තොත් ඒවා දහමේ විස්තර කරනවා නේද? ඇහි ලක්ෂණ ටික කියද්දි කන නාසය ආයතන ගැන කියද්දි අජ්‍යත් ආයතන බහිද්ද ආයතන ගැන කියද්දි ඒවා එක ලක්ෂණයක් පෙරණ තිබීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. මේක දකින්න. හරි. එතකොට නුවණක් එනවා දකින ක්ෂණයට විතරයි ඕක ඉපදිලා තියෙන්නේ. නේද? පැහැදිලි නැත්තම් මම පවතින ඇහැ කියන එකෙන් අයින් වෙන්න ඕන. අපි උපදිනකොට ලැබුණ ඇහැ මැරෙනකොට නැති වෙන ඇහැ නෙමෙයි ඔය. තේරුණාද? ඇහැ තියෙන්නේ මොන වෙලාවේද? රූප දකින වෙලාවේ. රූප දකින වෙලාව කියන්නේ මොන විඥානේ තියෙන වෙලාවද? චක්කු විඥානේ තියෙන වෙලාව නේද? විඥාන කීයක් එක මොහොතක තියෙනවද? එක ක්ෂණයක තියෙන්න පුළුවන් එක විඥානය. චක්කු විඥානේ හටගෙන තියෙන වෙලාවේ සෝත විඥානේ තියෙනවද? නැහැ. ගහන විඥානේ? නැහැ. ඒවා තියෙන්න බෑනේ. නේද? එතකොට ඇහැ තියෙන්නේ මොන විඥානේ තියෙනකොටද? චක්කු විඥානේ තියෙනකොට. කන තියෙන්නේ සෝත විඥානේ තියෙනකොට. නාසය තියෙන්නේ ගහන විඥානේ තියෙනකොට. විඥානේ නැති වෙලාවට ඒවා තියෙනවද? චක්කු විඥානේ නැති වෙලාවට ඇහැ තියෙනවා කියන එක බොරුක්. ඇහෙන් දකින්නේ නැහැ නේද? දකින්නේ නැති වෙලාවට ඇහැ තියෙනවා කියන එක බොරුක්. අහන්නේ නැති වෙලාවට කන තියෙනවා කියන එක බොරුක් නේද? අහන වෙලාවට කන තියෙනවා. නේද? එහෙනම් දැන් චක්කු විඥානේ තියෙන්නේ අහන වෙලාවටද දකින වෙලාවටද? දකින වෙලාවට. නේද? සෝත විඥානේ තියෙන්නේ අහන වෙලාවට. ඒතර අපි දකින වෙලාව ගත්තොත් චක්කු විඥානේනේ පහළ වෙලා තියෙන්නේ. ඒලාට කන තියෙනවා කිව්වොත් ඒක හරිද? නෑ. කන ඉපදිලා නෑ. ඇහැනම් ඉපදිලා නේද? අයි චක්කු විඥානේ තියෙනානේ. ඒලාට කන ඉපදිලාද, නාසය ඉපදිලාද, දිව ඉපදිලාද? නෑ. ඒ විඥාන නෑ. එනං චක්කු විඥානය පහළ වෙන මොහොතේ තමයි ඇහැ කියන ධර්මතාවය තියෙන්නේ. චක්කු විඥානේ නැති වෙලාවක ඇහැක් ගැන කතා කරන්න බෑ. නේද? සෝත විඥානේ තියෙනකොට තමයි කන තියෙන්නේ. අනිත් වෙලාවට ඒක තියෙනවා කියන්න බෑ. කිව්වොත් ඒක අර ගැලපෙන්නේ නෑ, මෝඩ කතාවක්. ඒක ටිකක් නුවණින් බලන්න ඕන එකක් ආ. එතකොට ඔන්න ඕක තේරුම් ගන්නකොට එනවා එහෙනම් චක්කු විඥානේ තියෙනකොට විතරයි ඇහැ තියෙන්නේ. සෝත විඥානේ තියෙනකොට ඇහැ තියෙන්න බෑ. එහෙනම් දැකීමට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තියෙනවා. දැකීමේ ක්‍රියාවට ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නේද? එහෙනම් ඇසීමේ ක්‍රියාවට කන හටගෙන ඇසීම ඉවර වෙනකොට ඒක ඉවරයි නේද? දැන් අපි ඉස්සෙල්ලා ඔන්න රූපයක් දකිනවා කියමු. රූපයක් දකින්න දැන් චක්කු විඥානේ පහළ වෙනවනේ. ඇහැ උපදිනවනේ. නේද? ඊළඟට සද්දයක් අහනවා කියමු. දැන් සද්දේ අහන වෙලාවට ඇහැද කනද ඉපදිලා තියෙන්නේ? කන. එතකොට අර කලින් ඉපදිච්ච ඇහැ ඒක නිරුද්ධයි. ඒක තියෙන්න බෑ නේද? ඒක ඉතුරු වෙන්න බෑ. නේද? පැහැදිලි නේද මේ කතාව? එතකොට ඒ ක්‍රියාවෙදි ඒ ආයතනේ උපදීන්නේ. එහෙනම් ඕක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. නේද? හරි. දැන් එතකොට අපි දකින වෙලාවේ ඇහැ තියෙනවා නේද? චක්කු විඥානේ තියෙන වෙලාවේ ඇහැ තියෙනවා. ඊට මොහොතකට කලින් ඇහැ තිබුණාද? නැහැ. ඊට මොහොතකට පස්සේ ඇහැ තියෙනවද? නැහැ. ඒතර අතීතේ තිබිලත් නැහැ, අනාගතෙත් නැහැ. ඒ මොහොතේදී තමයි ඒක හටගත්තේ. ඒතර පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඕකටත් අපිට කියන්න තියෙන්නේ මේ ලෝකෙට ආйти විශිෂ්ට ඥානය. ලෝකෝත්තර දර්ශනේ නිවි. ඒකත් ඇයි කියලා හොයාගන්න ඕනේ. ඉතින් එහෙම කිව්වා. පොඩි වෙලාවට ඒෂණයට ඇහැ තිබුණා. ඊට කලින් ඇහැ නැහැ. නැත කියන්නේ ඇත කියන්නේ බුදුදහමද? නැත ඇත නැත කියන එක නේද ඔය කියුවේ? කලින් ඇහැ තිබුණේ දැන් තියන තව ටිකකින් ඇහැ නැහැ. නැත ඇත නැත වෙනසක් වෙලා තියෙන්නේ ඔය ක්ෂණයක් වෙලා විතරයි නේද? තිබුණ ක්ෂණයට ඇත. අනිත් වෙලාවල නැත. ඔය කතාව නේද ඔය කියන්නේ? නැත ඇත නැත. ඒකට බුදුහාමුදුරුවෝ පැහැදිලිව ප්‍රතික්ෂේප කළා නේද කච්චානගත සූත්‍රය. ලෝක සමුදයං කෝ කච්චාන යථා භූතං සම්්‍යප්පඤ්ඤායේ පස්සතු. ලෝක සමුදයං. සමුදය කියන්නේ මොකක්ද? හටගන්න හැටි. හටගන්න හේතු, හටගන්න හැටි. හටගන්න හැටි ලෝක ලෝකය හටගන්න හැටි. ලෝක සමුදයං කෝ කච්චාන යථා භූතං. ඇත්ත ඇති හැටි නේද? යථා භූතං නිකන් දකිනව නෙමෙයි. සම්්‍යක් පඤ්ඤාය පස්සතෝ සම්්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් ලෝක සමුදයං කෝ කච්චාන යථා භූතං සම්්‍යක් පඤ්ඤාය පස්සතෝ ලෝකේ හටගන්න හැටි සම්්‍යක් ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටි දැක්කොත් එයාට නැති වෙනවා කියනවා යම්කිසි මතයක්. යා ලෝකේ නැති මේ ලෝකේ නැහැ කියලා දෘෂ්ටියක හිටියානම් සානහෝති ඒක නැති වෙනවා. ඇයි? හට ගන්න හැටි දකින්නවා. හට ගන්න හැටි දකින්නකොට නෑ කියයි. නෑ කියන්න බෑ. ලෝක සමුදයං කෝ කච්චාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නැති මේ ලෝකේ නැහැ කියන අදහසක හිටියානම් සානා හෝති ඒක නැති වෙනවා. නෑ හට ගන්න හැටි දකින්න. එතන නැත කියන දෘෂ්ටිය කැඩෙන. ඒ වගේම පෙන්නනවා ලෝක නිරෝධං ලෝකේ නිරෝධය කියන එක. ලෝක නිරෝධං කෝකච්ඡාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතු. නිරෝධය කියන එකේ ඇත්ත ඇති හැටි සම්්‍යක් ප්‍රඥාවෙන් දැක්ක දවසට. යා ලෝකේ අත්ති මේ ලෝකේ ඇත්ත කියන මතයක හිටියන සානහෝති ඒක නැති වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ ඔන්න ඔය අන්ත දෙකටම නොඇති මජ්ජේන ධම්මං දේසීති. මෙදින් ධර්මය දේශනා කරනවා. කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මං අසති ඉදං නහෝති කියන විදිහට. පටිච්ච සමුප්පාදෙන් අර අන්ත දෙකට නොඇතන මෙදකින් ධර්මය දේශනා කරනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන. නේද? මේ ඇතිකල්ලි මේ වෙනවා. මේ නැත්තම් මේ වෙන්න බැහැ කියන පැත්තකින් ධර්මය දේශනා කරනවා. ඇත නැත කතාවක් නෙවෙයි. දැන් බල්ලා වතුරට ඇවිල්ලා බුරනකොට ඌට බල්ලෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. අපේ මට්ටමට වතුරේ බල්ලෙක් ඉන්නවද? නැහැ. දැන් බල්ලාගේ මානසිකත්වයට බල්ලෙක් නැහැ කිව්වොත් ඒක ඇත්තද? බොරුවක්. ඒත් බල්ලාගේ අවිද්‍යාවේ දුන මනසට ඌට බල්ලෙක් ඉන්නවා. එතකොට ඔන්න දැන් හට ගන්න හැටි සම්්‍යප්ප්‍රඥාවෙන් දකිනවා. බල්ලාගේ අවිද්‍යාව නිසා බල්ලෙක් හදාගෙන. නේද? ඒක හටගත්තු හැටි දැන් අපි දකිනවා සම්්‍යප්ප්‍රඥාවේ නුවණින්. නේද? බල්ලාගේ මෝඩකම හින්දා වතුරේ බල්ලෙක් හදාගෙන. ඒ වගේම අපි දකිනවා ඒ සමුදේ යෙදෙන්නේ නැහැ අපේ. ඒ මෝඩකම යෙදෙන්නේ නැහැ අපේ. එතකොට බල්ලෙක් හට ගන්නවද වතුරේ? නැහැ. අන්න නිරෝධය දකිනවා. එතකොට ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. දැන් බල්ලෙක් ඉන්නවා කිව්වොත් කවුරු හරි ඒක ඇත්තද? බල්ලෙක් ඇත කියන එක කිව්වොත් ඒක වැරදි. අපිට නැහැනේ බල්ලෙක්. බල්ලෙක් නැත කිව්වොත් ඒක හරිද? බල්ලට ඉන්නවනේ බල්ලෙක්. නැහැ කිව්වත් වැරදි. තියනවා කිව්වත් ඇත්ත. හරි. පවතින ඇත්ත කියන්න වෙන්නේ මොකද්ද? මේ හේතු යෙදෙනකොට ඔය ඵලය තියෙනවා. අවිද්‍යාව තියෙනකොට ඒ ඵලය තියෙනවා, රූපේ තියෙනවා. අවිද්‍යාව නැත්තම් රූපේ උපදින්න බෑ. නේද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒක තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඒතර කෙනෙක් පටිච්ච සමුප්පාද දැක්කොත් තමයි ධර්මය දැක්කවෙන්නේ. එහෙනම් අපි දැන් ඇහි ඇත්ත දැක්කනම් ඇහි ලක්ෂණ ටිකක් තියෙනවා. සංගතයි පටිච්ච සමුප්පන්නයි කියලා. ඇහි පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකද්ද? මේ හේතු ඇති කල්ලි ඵලය තියෙනවා. හේතු නැත්නම් ඵලය නැහැ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයට යටත්. එහෙනම් ඇහි තියෙන්නේ ඇහැ තියෙන හේතු තියෙනකන් විතරයි. ඇහැ හටගන්න හේතු යෙදුන්නේ නැත්තම් හටගන්නේ. ඇහැ නැති වුණානේ මේ ඇහැ හටගන්නේ. උපදින්නේ. එහෙනම් ඇහැ කිපදිලා තියෙන්නේ උපදින්න හේතු යෙදුණා හින්දා. මොනවාද උපදින්න හේතු? ප්‍රත්‍ය වෙලා තියෙන්නේ.
විද්‍යාව රූප විඥාන.
ඒක ධර්මයේ කියලා තියෙනවා. අපිට හිතා ගන්න බෑ. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර නේද? ඇහැ උපදින්න ප්‍රත්‍ය වෙනවා කියනවා. දැන් කර්මය නිසා ඇහැ උපදිනවා කිව්වොත් හරිද? තේරෙනවද? ඇහැක් ලැබිලා තියෙන කර්මය නිසාද? ඒක තමයි පෙර කර්මයක් නිසාද ඇහක් ලැබිලා තියෙන්නේ නැද්ද? ඔව්. දැන් ඔය ඇහ ලැබුණේ කුසල කර්මයකටද අකුසල කර්මයකටද? කුසල කර්මයකට. ඇයි? ඇයි කුසල කර්මයක් කියන්නේ? අකුසල කර්මයක් නෙමෙයි. ඈ? අකුසල කර්මයි. කිව්වොත් ඇයි කියලා කියන්න ඕනේ. දැන් ඇහ කුසල කර්මයකට නම් ලැබිලා තියෙන්නේ මොකද්ද? මොකක්ද කුසල කර්ම? තමන් අහන්නේ තමන්ගේ ඇහැ ලැබුණේ පෙර කුසල කර්මයකටද අකුසල කර්මයකටද? දෙකම කියනවා. කට්ටියක් කියනවා අකුසල, කට්ටියක් කුසල. දෙකම විපාක තමයි. මං අහන්නේ ඔය දැන් තියෙන ඇහැ. ඇහැ ඔය ඇහැ හැදෙන්න කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද හේතු වෙලා තියෙන්නේ? කුසල කර්මය. කුසල විපාකයක් කියමුකෝ. ඒතර කුසල කර්මයක නේද කුසල විපාකේ තියෙන්නේ? අකුසල කර්මයට කුසල විපාක නැහැනේ. එහෙනම් කුසල කර්මයක විපාකයක් නැහැ. ඇයි එහෙම කියන්නේ? කොහෙන්ද ඔබ දැනගත්තේ කියලා අහන්නේ. ඇයි එහෙම කියන්නේ? ධර්මය අහලා තමයි. ධර්මය කොහෙද තියෙන්නේ ඔක? කවුද කියා දුන්නේ? තමන්ම අවබෝධ කරගත්තද? කොහෙන් හරි කියෙව්වද? මේ ඇහැ කුසල කර්මයක් කියන එක දැන් කිව්වනේ. කොහෙන්ද කොහොමද දැනගත්තේ? කියන්න නම් දැනගන්න එපේ. නැත්නම් ඔහි කටට ආපු එකක් කිව්ව උත්තර දෙකෙන් එකක් දෙන්න. එහෙමද? ඇයි කුසල කර්මයක් කියන්නේ? මේ සරල ප්‍රශ්නයක් අහන්නේ. නෑ නෑ, හේ ලක්ෂණ නෙමෙයි මං ඇහුවේ. ඔය ඇහැ ලැබුණේ කුසල කර්මයකින්ද අකුසල කර්මයකින්ද? ඇහැට කර්මය ප්‍රත්‍ය වුණා කිව්වනේ. ඒ ප්‍රත්‍ය වුණේ ඔය ඇහැ ලැබෙන්න මං අහන්නේ. වෙන කාගේවත් ඇහැ නෙමෙයි. ආ, තමන්ගේ. එහෙනම් ද කුසල කර්මය. නෑ මං අහන්නේ දැන් ඇහැ කියනවනේ කුසල කර්මයක් හින්දා විපාකයක් කියලා. ඇයි ඕක අකුසල කර්මයක විපාකයක් කියන්නේ නැත්තේ? එහෙමවත් අහමු කොබල. අනේ ඒක තමයි උත්තරේ. ඒක එන්නේ නෑ නිකාගෙන්. දැන් ඔය ලැබිලා තියෙන්නේ මනුස්ස ඇහැද්ද තිරිසන් ඇහැද්ද? ආ මනුස්සෙක් වෙලා ඉපදුනේ කුසල කර්මයකින්ද අකුසල කර්මයකින්ද? මේක තමයි උත්තරේ.
දැන් අපි
අකුසලේ කියන්නේ හේතු වුණා නම් මනුස්සෙක් මනුස්ස ජීවිතවලදී. දැන් බල්ලෙක් ගිය හැදුනේ කොහමද හුවොත් නම් ඊට හැකි? අකුසල කර්ම. නේ? මනුස්ස මට්ටමේ ඇහක් නේ ලැබුණේ. දිව්‍ය ඇහක් ලැබුණොත් එහෙම කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? ඒක නම් ගියේ කුසල කර්මයක්. දැන් නැහැ නේ. පෙරේතෙක් ගහක් ලැබුණොත් කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? අකුසල කර්මයක්. මිනිස්සේ ගහක් ලැබුණොත් කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? කුසල කර්මයක්. කුසල කර්මයක්. පැහැදිලි නේ නේද? නේද? මේ මම පොඩි දේවල් අහන්නේ. ඒ පෙනීම අඩු වැඩි වෙන එක වෙන කතාවක්. මං අහන්නේ ඔය ඇහ ලැබුණේ කොහොමද? පෙනීම අඩු හරි මිනිස්ස ඇහක් නම් බල්ලෙක් ගහක් නෙමෙයි. ප්‍රේතෙක් ගහක් නෙමෙයි. එහෙනම් කුසල දා කුසලද? කුසල.
කුසල.
ඔව්. එතකොට ඇහැට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ එහෙනම් කුසල කර්මය. නේද? ඒ පිළිගන්නවා නේ. ඒ කියන්නේ අතීත කර්මයක් ප්‍රත්‍ය වෙලා නේද? කාගේ කර්මයක්ද? අනුන්ගේ එකක්ද? තමන්ගේ එකක්ද? තමන්ගේ එකක්. ඒක තමයි තමන් කරපු කර්මයකට නේද විපාක ලැබුණේ. එතකොට අතීතේ තමන් හිටියද නෑ, නැත්තම් කර්මය කළේ කවුද? අතීතේ කුසල කර්මය කළේ කවුද? තමන් හිටියේ නැත්තම්. මම ඇහුවේ තමන්ගේ කර්මයක්ද අනුන්ගේ කර්මයක්ද? තමන්ගේ කිව්වනේ. එතකොට අතීතේ කුසලයි කරන්න තමන් ඉඳලා තියෙනවනේ නේද? ඔව්. දැන් විපාක ලැබුණේ තමන්ට ද අනුන්ටද? තමන්ට. ආ එතකොට තමන් ඉඳලාද නැද්ද? නැහැ. ඉඳලා. දැන් මම ඉන්නවද නැද්ද? අතීතෙත් ඉන්නවා දැනුත් ඉන්නවා නේ. ඈ? ඒ කාලේ ඉඳලා නැහැ දැන් ඉන්නවා. කුසලේ කරනකොට තමන් හිටියද? ඉඳලා තියෙනවා නේ. නැත්නම් වෙන කෙනෙක් කරපු කුසලයකට අපිට හම්බ වෙන්නේ නැහැ නේ විපාක. නේද? එතකොට විපාක ලැබුණේ අපි කරපු එකට වෙන කෙනෙකුටද? එහෙම වෙනවනම් පින් කරන්නෙත් නැහැ නේ. දැන් හරියට ඉන්නේ කර්මයක විපාකයකට ඇහැ ලැබිලා නේද? කර්මයේ ප්‍රත්‍ය වෙලා. ඒ කර්මයක් කළා නම් විපාක විඳින්නත් කවුරු හරි එයා ඉන්න ඕන. එතකොට ඕක දැන් ඒකයි මං කිව්වේ. ඕක ලෝකෙට අයිති විශිෂ්ට ඥානයක් තව එකක් හම්බ වුණා. ඇයි? අතීතෙත් මම හිටියා දැන් මම ඉඳලා තියෙනවා. ලෝකෙට අහුවෙලාද නැද්ද? අහුවෙලා. ඇත්ත තමයි කතා කරන්නේ ඒ වුණාට ලෝකෙට අහුවෙලා. මමත් ඉන්නවා. ඒක තමයි කර්මඵල ගැන කතා කරන කෙනාට කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය ලෝකෙට අයිතිද? ලෝකෙන් එතර වෙනවද? ලෝකෙට අයිති. ඉතින් අයිති නොවුනොත් නේ පුදුම වෙන්න ඕනේ. දැන් අයිති වුණා කියම බය වෙන්න ඕනේ නැහැ. මේ කර්මඵල ගැන කතා කරේ. මේ කම්මස්සගත සම්මාදිට්ඨිය නේ ලෝකෙට අයිති. ওই චතුසත්‍ය සම්මාදිට්ඨිය නෙවෙයි. නේද? ලෝකෙට අහු නොවුනා නම් තමයි පොඩ්ඩක් පුදුම වෙලා හොයන්න ඕන. කර්මඵල ගැන කතා කරනකොට. නේද? හිතන් ඉන්නේ නම් කර්මඵල ගැන දන්නා හින්දා අපි ලෝකෙන් එතර වෙලා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඔක ලෝකෙටයි ඉති සම්මාදිට. ඒකයි මං කියන්නේ ඔක ලෝකෙටයි ඉති විශිෂ්ට ඥානයක්. කර්මඵල නොදන්න කෙනාට වඩා දන්නවා. නේද? ඒකත් සම්මා දිට්ඨියක්. හැබැයි ලෝකෙට අයිති. ලෝකේ යම හැටි කියා දෙන නුවණ සම්මා දිට්ඨියක්. ලෝකෙන් එතර වෙන හැටි කියා දෙන නුවණ නෙවෙයි. නේද? ලෝකේ යන ගමන ඊළඟට ජීවිතේ තිරිසන් ඇහැක් ගන්නද, මනුස්ස ඇහැක් ගන්නද කියන ධර්මතාවය කියා දෙනවා නේද? පින් කරන්නද, පව් කරන්නද කියන ධර්මතාවය කියා දෙනවා ලෝකේ යහපත් කරගන්න. ඒක කම්මස්සගතා සම්මාදිට්ඨිය. අය කර්මඵල ගැන කියන නුවණ. ඒ නුවණ තියෙන කෙනාට විතරයි ඒක දැනගන්න පුළුවන්. ඉතින් ලෝකෙට අයිති විශේෂ ඥානයක්. නේද? පිළිගන්න කැමති නෑ මගේ. කැමති නැති උනත් ඒක එහෙම්මම තමයි. නේද? දැන් තව එකක් කිව්වා. දැන් පන්හාව නිසානේ දැහ ලැබුණේ. කියන්න කැමති නැති උනත් ඉතින් කියන්න වෙනවා. තණ්හාවෙන් තමයි ඇහ ලැබුණේ. තණ්හාවත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. තණ්හාව ලෝකෙට අයිතිද නැද්ද? එකනම් හරි ලේසියෙන් කියනවානේ. ඔව්. ගිය ජීවිතේ මැරෙනකොට තණ්හාව තිබුණ හින්දාද ආයේ ඉපදුනේ? තණ්හාව නැති හින්දාද? තිබුණ නිසා. නේද? එතනිනුත් හිතා ගන්න පුළුවන්. ඉතින් තණ්හාවත් ප්‍රත්‍ය වෙලා තියෙනවා නේද? මනුස්සයෙක් ලැබෙන. තණ්හාව නැති වුණා නම් පින් තිබුණට වැඩක් නැහැ නේ? උපදින්නේ නැහැ. හැක් ලැබෙන්නේ නැහැ. නේද? එහෙනම් තණ්හාවත් ප්‍රත්‍ය වෙලා. ආහාරත් ඕන වෙලා නේද? ආහාර තිබුණ හින්දා තමයි මේ මට්ටමේ හැක් හැදුනේ නේද? එතකොට දැන් ඔය කියපු ටික ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ලෝකේ යන කෙනාට අදාළ දේවල් නේ. හ්ම්. ඒක අපිට ඕන ලෝකෙන් එතෙර වෙන්න නේ. ලෝකෙට අයිති ටික කී කියා ඉඳලා හරියන්නේ නැහැ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තා. සතර මහා ධාතු කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. අර එළියේ තියෙන ගහක් නැත්නම් ඉස්සෙල්ලා කියපු කාර් එකත් සතර මහා ධාතු වෙන්නේ නේද? කාර් එක හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායු. නේද? දැන් ඕක ලෝකෙට අයිති නුවණක්ද නැද්ද? ඒකත් ලෝකේ ගැන නේද විස්තර කරන්නේ? හැබැයි ලෝකෙට අයිති විශිෂ්ට ඥානය. සාමාන්‍ය කෙනාට වඩා ටිකක් දන්නවා නේද?
ධාතු වශයෙන් බලනවා.
ධාතු වශයෙන් බලනවා. කාර් එක හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායුවෙන්. ඇහැ හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායුවෙන්. ඈ? විඥාණයෙන්. ඔව්. දැන් ඉස්සෙල්ලා එකකට උත්තරේ ගන්නකො. දැන් පඨවි, ආපෝ, තේජෝ, වායුව සතර මහා ධාතුයෙන් කිව්වනේ නේද? විඥාණයෙන් එකට එමු. ඉස්සෙල්ලා මේකට උත්තරේ හම්බුන්නේ නැහැ නේද තාම? මම හොයාගන්න ඕන සතර මහා ධාතුව තියෙන්නේ කොහෙද? අර කාර් එකේ තියෙනා නේද සතර මහා ධාතුව? කාර් එකේ පඨවිය තියෙනවා. ආපෝ, තේජෝ, වායෝ තියෙනවා නේද කාර් එකේ? කාර් එක හටගත්තේ කොහොමද? ඉස්සෙල්ලා කාර් එක හටගත්තේ කොහොමද? දැන් බුදුහාමුදුරුවෝ කියන ආයතන පිරිසිඳ දකින්න කියලා අපි ඉස්සෙල්ලා කාර් එකක් ගැන දැනගත්තා නේද? ෆෑන් එකක් ගැන දැනගත්තා, කාපුටෙක් ගැන දැනගත්තා, කාර් එකක් ගැන දැනගත්තා. කොහොමද දැනගත්තේ? මොන ආයතන වලින්? ඇහෙන් දැක්කේ නෑ දැන්. ඉස්සෙල්ලා ඇහෙන් දැකලාද කිව්වේ? කාපුටෙක් ඉන්නවා, කාර් එකක් තියෙනවා. කණෙන් අහලා මනසෙන් දැනගත්තා. මොන ආයතනද? සෝත ආයතනයයි මන ආයතනයයි. නේද? ෆෑන් එක හරි කාර් එක හරි කපුට හරි හැදුවේ මොන ආයතනෙන්ද අන්තිමට? මන ආයතනෙන්. මන ආයතනෙන් නේද? සෝත ආයතනෙන් දුන්නේ සද්දනේ. සද්දේ රූප නැහැනේ නේද? සද්දේට අදාළ රූපේ හැදුවේ කවුද? මන ආයතන. එහෙනම් මන ආයතනෙන් හදපු රූපේ මන ආයතනේ දැනගත්තා. මන ධම්ම මනෝ නේද? ධම්ම කියන එක නේද දැනගත්තේ? ධම්ම කියන එක කවුද හැදුවේ?
මනස.
මනෝමය දෙයක්. ධම්ම කියන දේ අල්ලන්න පුළුවන්ද? අහුවෙයිද? නැහැ. අතට අහුවෙයිද ධම්ම? ඇයි? මනසෙන් හදාගත්තු දෙයක්. කාර් එක ඇල්ලුවත් අහුවෙනවද? එළියේ තියෙන කාර් එක නම් අහුවෙනව නේද? මනසෙන් හදපු කාර් එක අහුවෙනවද? දැන් දැනගත්තේ මනසෙන් හදපු කාර් එකද එළියේ තියෙන කාර් එකද? මනසෙන් හදපු එක. දැන් ඒකේ තියෙනවද පටවියාපෝ තේජෝ වායු? ඒක නැගලා යන්න බෑනේ. හිතේ හදපු එක. ඒකේ අල්ලන්න ඇල්ලුවට අහු වෙන්නේ නැහැ නේද? තේරෙනවද මේවා හොඳට හිතලා නුවණින් බලන්න. එතකොට අපි දැනගත්තු කාර් එක සද්දය ඇහිලා දැනගත්තු කාර් එකනේ. ඒක මනසයි හදපු එක නේද? ඒකේ තියෙනවද පටවියාපෝ තේජෝ වායු? නැහැ. එහෙනම් අපි දැනගත්තු කාර් එකේ පටවියාපෝ තේජෝ වායු සතර මහා ධාතුවෙන් ඕක හටගත්තා කිව්වොත් හරිද? වැරදීනේ. ලෝකයානම් කියයි එදී තියෙන කාර් එක නම් පටවියාපෝ තේජෝ වායු වලින්. දැන් ලෝකෙට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා. බලන්න පුළුවන් ඒකෙන් එන්නේ ලෝකෙට අයිති නුවණ. ඒ කියන්නේ එළියේ තියෙන කාර් එක එළියෙන්ම අපි හේතු ටික හොයනවා නේද? දැන් බල්ලට කිව්වොත් එළියේ තියෙන රූපවල පටවිය ආපෝ තේජෝ වායු වලින් බලන්න කියලා ඌ බල යන්න වතුරේ බල්ලෙක් ඉන්නවා ඕක හැදිලා තියෙන්නේ පටවිය ආපෝ තේජෝ වායු වලින් කියලා ඌ කියයි. හරිද වැරදිද? අපිට වැරදි ඌට. ඌට ඉන්නානේ බල්ලෙක් වතුරේ. එතකොට ඒක මෝඩකමට කියන ලෝකෙට අහුවිලා කියන කතාවක් නේද? එහෙනම් අපිත් ඔය දැනගන්න රූප සතර මහා ධාතුයෙන් හැදිලා කියන්නේ ලෝකෙට අහු වෙලා කියන කතාවක් නේද? ආයතනවල සිහිය නුවණ පිහිටලා නෙවෙයි. ලෝකෝත්තර දැක්ම ඇවිල්ලා නෙවෙයි. ඒතකොට ලෝකෙට අයිති ඇත්ත ලෝකෝත්තර දැක්මේදී බොරුවක් වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔය ධාතු කතාවෙන් එහාට යන්න වෙනවා දැන්. සතර මහා ධාතුයෙන් රූප හැදුණා කියන එක ලෝකෙට අයිති. මොකද රූපේ ලෝකෙට අයිති. එළියේ තියෙන රූපේ ගැන එළියෙන් නේ ඔය කතා කරන්නේ. නේද? දැන් අපි එතනින් එහාට ගිහින් නේද මේ ආයතන විදිහට බලනකොට ඇහුනේ ශබ්දේ, ශබ්දේ අනුව මනසෙන් හිතුවා, හිතනකොට මේ රූපේ ගැන දැනගත්තේ. ඒ දැනගත්තු රූපේ හිත ඇතුලේ මිසක් බාහිරේ නෑ. හිතේ තියෙන රූපේ අල්ලන්න බෑ. ඒවයි පටවිය ආපෝ තේජෝ වායෝ නෑ. පැහැදිලිද? එතකොට ලෝකෙන් එතර වෙන දර්ශනයේදී පටවිය ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ. තේඔක බුදුහාමුදුරෝ පෙන්නුම් කරනවා පෘථග්ජනයා පටවින් පටවිතෝ මඤ්ඤති. පටවියේ පටවිය කියලා මඤ්ඤනා කරනවා. රහතන් වහන්සේ පටවින් පටවිතෝ න මඤ්ඤති. පටවියේ පටවිය කියලා මඤ්ඤනා කිරීමක් රහතන් වහන්සේට නැහැ. ඒකට තේරුම් ගන්න අවිද්‍යාව දුරු වුණ මනසට පටවිය කියලා දෙයක් මඤ්ඤනා වෙන්නේ. පෘථග්ජන මනසට පටවිය කියලා දෙයක් මඤ්ඤනා වෙනවා. ඒ කියන්නේ පිළිගන්නවා, පනවනවා. රහතන් වහන්සේට පැනවෙන්නේ නැ න මඤ්ඤති. ශේක පුද්ගලයා. කවුද ශේක පුද්ගලයා කියන්නේ? මාර්ගය යන කෙනා. අර පාරේ යන කෙනානේ. මොන මාර්ගයද? ආර්ය මාර්ගය. නිවන් මාර්ගයේ යන කෙනා නේද? නිවන් මාර්ගයට යන්න පුළුවන් ආර්ය සම්මා දිට්ඨිය ඇති වුණ කෙනා. පෘථග්ජනයා නෙවෙයි නේද? බුදුදහම අහලා අර දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං ආපු කෙනා තමයි දැන් මාර්ගයේ යන්නේ, නිවන් මාර්ගය. නේද? ඒකට එයාට කියනවා ශේක පුජ්‍යලය. තාම රහත් වෙලා නැහැ. ගිහිල්ලා ඉවර නැහැ. තාම මාර්ගය, ආර්ය මාර්ගයට වැටිලා සම්පූර්ණ කරලත් නැහැ. එහෙම ඉන්න පුළුවන් සෝවාන් අය වෙන්න පුළුවන්, සකෘදාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තාම මාර්ගයේ ඉන්නේ. ඒගොල්ලන්ට කියනවා ශේක පුජ්‍යලය. හරි? රහත් වුණාම ශේක කියන්නේ නැහැ. අශේක. හරි? එතකොට දැන් ශේක පුද්ගලයා පෘථග්ජනයා නෙවෙයිනේ. ආර්ය මාර්ගයට වැටිලා නේ නේද? සම්මා දිට්ඨිය ඇවිල්ලා. ශේක පුද්ගලයාට කියන්නේ මාමඤ්ඤති කියලා. පටවින් පටවිතෝ මාමඤ්ඤති. පෘථග්ජනයා මඤ්ඤති පටවීම් පටවිතෝ මඤ්ඤති මඤ්ඤනා කරනවා. ශේක පුද්ගලයා මා මඤ්ඤති. රහතන් වහන්සේ න මඤ්ඤති මඤ්ඤනා කරන්නේම නැහැ. තේරෙනවද වෙනස? මා මඤ්ඤති කියන්නේ මොකද්ද ඒකට? එයාට මඤ්ඤනා වෙනවද නැද්ද? මාමඤ්ඤති කියනකොට මඤ්ඤනා වෙනවද නැද්ද?
වෙනවා.
තමන් ආයි කියන පෘථග්ජනයා මඤ්ඤති. පෘථග්ජනයාට පටවින් පට විතෝ කියලා මඤ්ඤනා වෙනවා. පටවියේ පටවිය කියලා බාර ගන්නවා. හරි? රහතන් වහන්සේ පටවින් පට විතෝ න මඤ්ඤති. මඤ්ඤනා වෙන්නෙම නැහැ. පටවිය කියලා බාර ගැනීමක් පිළිගැනීමක් නැහැ. හරි? රහතන් ඔය දෙක අතර ඉන්න කෙනා රාත් වෙන මාර්ගයේ වඩන කෙනා. වඩන කෙනා කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. සම්මා දිට්ඨිය තියන කෙනා කියන්නේ අර ඥාන හතර තියනවා නේද? මොන ඥාන හතර? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මාර්ගේ ඥාන. දැන් දුක්ඛේ ඥානං කියන්නේ දුක තියෙන කාටද? පෘථග්ජනයාට. පෘථග්ජනයා ගැන මෙයාට නුවණක් තියෙනවා. නිරෝධේ ඥානං කියන්නේ නිරෝධේ තියෙන කාටද? රහතන් වහන්සේ. එහෙනම් රහතන් වහන්සේ කෙනත් නුවණක් තියෙනවා. රහත් වෙලා නැහැ තව. එහෙනම් රහතන් වහන්සේ මොන වගේද? නිරෝධේ මොන වගේද කියලා ඥානයක් තියෙනවා. නේද? එතකොට එයා දන්නා නේද? පෘථග්ජනයා ඔක මඤ්ඤණා කරනවා, රහතන් වහන්සේ මඤ්ඤණා කරන්නේ නැහැ. හැබැයි මෙයාට තාම රහත් වෙලා නැති හින්දා මඤ්ඤණා වෙනවා. මඤ්ඤණා වුණාට නුවණක් තියෙනවා. මට ඕක කොහොම හිතුණාට රහතන් වහන්සේට ඕක පැන වෙන්නේ නැහැ. ඇයි? නිරෝධ ඥානෙ තියෙන හින්දා එයාට නුවණින් දකින්න පුළුවන්. මගේ මෝඩකමට ඕක පැනෙව්වට රහතන් වහන්සේට පැන වෙන්නේ නැහැ නේ කියලා නුවණක් තියෙනවා නේද? එතකොට එයා රහත් වෙන්න උත්සාහ කරන හින්දා මේකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා. ඒක තමයි මා මඤ්ඤති. හරි. පුතග්ජනයා මඤ්ඤණා කරනවා, රහතන් වහන්සේ මඤ්ඤණා කරන්නේ. ශේක පුද්ගලයා මඤ්ඤණා නොකර ඉන්න උත්සාහයක් තියෙනවා. මඤ්ඤණා වෙනවා. හරි. රූප පිහිටනවා එයාට. හැබැයි ඒකෙන් මිදෙන්න උත්සාහයක් ගන්නවා. ඇයි ඒක මෝඩකමටයි ඕක ඉපැද්දුවේ කියලා දැන් සම්මාදිට්ඨියෙන් පෙන්නනවනේ නේද? මේ සමුදේ ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියලා නුවණක් තියෙනවනේ. නේද? මේ අවිද්‍යාව තියෙනකන් එළිය කාර් එක බාරගත්තා. අවිද්‍යාව නැත්තම් හිතේ හදපු දේ හිත දැනගත්තා කියලා එළඹ සිටි නුවණ සිහියක් තියෙනවා නේද? ඔය හිතෙන් සද්දය අහලා හිතෙන් හදපු එක කියලා පිහිටලා හිටින එළඹ සිටි කියන්නේ. නේද? පිහිටලා හිටියනම් අරහේකට අහුවෙයිද? බාහිරට? නැහැ. මෙතන සිහිය නුවණ නැති හින්දා නේද එළිය රූපේ බාරගත්තේ? නේද? සේක පුද්ගලයා අන්නේ ඒ වගේ කෙනෙක්. මට එළිය රූප පිහිටියට ඕක මෝඩකම තමයි පැනෙන්නේ. දැන් වතුරේ බල්ලා කිව්වොත් මට වතුරේ බල්ලෙක් කියලා හිතුණාට ඕක මෝඩකමටයි ඕක කිව්වේ කියලා. දැන් ටිකක් ඒකෙන් මිදෙන්න උත්සාහයක් තියනවා නේද? තේරෙනවද? ඒකට යට නිරෝධේ ඥානෙකුත් තියෙන්න ඕන ඒක කියන්නේ. මේ මෝඩකම හින්දා පැනෙව්වා මිසක් මෝඩකම නැත්තම් ඕක උපදින්නේ නැහැ කියන නුවණක් තියෙන්න ඕන නේද? මම මෝඩයා කියලා දකින්න මෝඩයට බෑ නුවණක් තියෙන්න. දැන් බල්ලට බෑ මම මෝඩේ කියලා දකින්න. නේද? මගේ මෝඩකමටයි බල්ලෙක් පැනෙව්වේ කියලා දැනගන්න නුවණක් බල්ලට නැහැ. අපිට නම් ටිකක් නුවණ ඇති කරගන්න පුළුවන්. මගේ මෝඩකමට නේ අර බල්ලා වගේ ඇහැ පාවිච්චි කරලා එළියේ ඔව් බල්ලෙක් නෙමෙයි දැන් අපි එළියේ කාර් එකක් තියනවා කියලා පැනෙන්නේ. නැත්තම් ඔය එක එක්කෙනා ඉන්නවා කියලා පැනෙවි රූප පැනෙවි ඇහෙන් දැකලා නැත්තම් කණෙන් අහලා නේද? තේරෙනවද මේ කියන දේ? තේරෙන්නේ නැත්තම් අහන්න. මේ ප්‍රශ්න කරලා ප්‍රශ්න කරලා තේරුම් ගන්න ඕන දැන්.
ඇසයි
මනයි. චක්කායතනයයි මනායතනයි. එතකොට ඇහෙන් දැකලා මනසෙන් හිතනවා නේද? ඇහෙන් දැකලා මනසෙන් හිතන එකක් කියන්න බලන්න ඕන. දැන් ෆෑන් එක දිහා බලන්න. දැන් මොකද මොන ෆෑන් එකක් තියෙනවා නේද? කරකිනවා නේද? ඈ? දැන් මොන ආයතන වලින්ද දැනගත්තේ? ඇහෙන් දැකලා මනසෙන් හිතුවා නේද? දැන් ඔන්න ආයතන දෙක වෙන් කරගත්තා. චක්කායතනයයි මන ආයතනයයි. චක්කායතනෙට කරන්න පුළුවන් මොකද්ද? මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද කියලා දැන් නුවණින් බලන්න. චක්කායතනෙට පුළුවන් මොකද්ද? කැමරාව වගේ. ඔව්, ෆොටෝ එකක් අරන් දෙනවා නේද කැමරාව. ඇහැට පුළුවන් එතකොට වර්ණ සටහනක් අරන් දෙන්න විතරයි. වර්ණ සටහන කියන්නේ ෆෑන් එකක්ද? නෑ. ඇහැට පුළුවන්ද ෆෑන් එකක් අරන් දෙන්න? ඇහැට පුළුවන් වර්ණ සටහන අරන් දෙන්නද ෆෑන් එකක් අරන් දෙන්න? වර්ණ සටහන. වර්ණ සටහන ෆෑන් එකක් කරන්නේ කවුද? මනසයි. මනසෙන් හිතන්න ගිහිල්ලා නේද? හිතෙන් හිතලා නේද? ඇහෙන් අරන් දෙන පින්තූරය ගැන හිතලා මනසෙන් කල්පනා කරලා නේද? ඔහොම පේන්නේ නම් ෆෑන් එකක් කියලා කියන්නේ. එතකොට මනස තව දෙයක් උදව් කරගෙන තියෙනවා. පෙර සුරු කරපු නේද? කලින් දැනුම ඔව් පෙර අත්දැකීම උදව් කරගෙන නේද? දැන් පේන වර්ණ සටහනට පෙර අත්දැකීම අනුව හිතලා තමයි කියන්නේ ඔහොම පේන්නේ නම් ෆෑන් එක. ඒතර මන ආයතනේ නේද? මන ආයතනේ කියන්නේ මොකද්ද? මන ධම්ම මනෝ විඤ්ඤාණ. ධම්ම කියන ටික එළියද තියෙන්නේ? ධම්ම හැදුවේ කවුද? මනස. මනෝමය දෙයක් නේද? මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙත්තා මනෝමය. ධම්ම කියන්නේ මනෝමය දෙයක්. එහෙනම් දැන් හිත දැනගත්තු ෆෑන් එක හිතෙන් හදපු එකක්. මන ධම්ම මනෝ විඤ්ඤාණ. හිතෙන් හදපු එක නේද? ඒක කොහොමද අතන තියෙන්නේ? අය බල්ලගේ මානසිකත්වයට ගියා නේද? හිතෙන් හදපු බල්ලා වතුරේ තියෙනවා. හිතෙන් හදපු ෆෑන් එක අරහෙන් තියෙනවා. ඈ ඈ ඔව් උපකාරක ධර්ම ගොඩක් තියෙනවා එළිය රූපේ හදන්න. ඇහැ හදන්නත් උපකාරක ධර්ම ගොඩක් තියෙනවා. එළිය රූපේ හදන්නත් උපකාරක ධර්ම ගොඩක් තියෙනවා. ඒකට තමයි ආහාර කර්ම තණ්හා අවිද්‍යාව. කොයි සංඥාවද? සංඥාව කියන සංඥා ගොඩක් තියෙනවා. දැන් ඇහෙන් අරන් දීපු සංඥාවද මනසෙන් අරන් දීපු සංඥාවද මොකක්ද? ඇහෙන් අරන් දීපු වර්ණ සංඥාව නේද? ඔව්. දැන් අපි ඇහැ පිළිසින දකිනකොට ඕවා හොයන්න ඕන. දැන් ඇහැ උපද්දලා දුන්නේ වර්ණ සංඥාවනේ. සංඥාව ඉපැද්දුවේ කොහොමද? ඇහෙන් ඉපැද්දුවා වර්ණ සංඥාවක්. දැන් ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගැහුවොත් මොනවද උපදින්නේ? දැල්ලක්, ගින්දර නේද? ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගැහුවොත් ගිනි දැල්ල හට ගන්නවා. ගිනි දැල්ල තිබුණේ ගිනි කූරේද? නැහැ. ගිනි දැල්ල තිබුණේ ගිනි පෙට්ටියේද? නැහැ. එහෙනම් කොහෙන්ද ගිනි දැල්ලක් ඉපදුනේ? ඈ? ඒ හේතු යෙදිලා නේද? ඒව නැතුව ගිනි දැල්ලට උපදින්න පුළුවන්ද? නේද? ඔව්, ඒ කියන්නේ ගිනි පෙට්ටියේ ගිනි කූර වැදුනොත් විතරයි දැල්ල හටගන්නේ. එතකොට ඇහැ උපද්දලා දීපු වර්ණ සටහනත් ඒ වගේ දෙයක්. හරි? එතකොට වර්ණ සටහන කියන්නේ ඇහත් නෙමෙයි, ඇහැ ඉදිරිපිට දේකුත් නෙමෙයි. නේද? ගින්දර කියන්නේ ගිනි පෙට්ටියක් නෙමෙයි, ගිනි කූරක් නෙමෙයි. ඒ වගේ ඇහැ උපද්දපු දේ ඇහත් නෙමෙයි, ඇහැ ඉදිරිපිට දෙයකුත් නෙමෙයි. අමුතුම ධර්මතාවය. ගින්දර වගේ. ගින්දරම තමයි. ඇහැ ගිනි අරන් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ ගින්දරට පුළුවන් අපිව පුච්චන්න, දුකටපත් කරන්න. එතකොට ඒ ආදිත්ත පරියයස. එතකොට ඒ උපන්න දෙය නේද වර්ණ සංඥාව කියන්නේ. එතකොට ඇහෙම හටගත්තු එතනින්ම උපදින එතනින්ම පැන නැංග දෙයක්. ඒකට කියනවා තජ්ජෝ කියලා. එතනින්ම පැන නැංග දෙයක්. ඔව් එතනින්ම පැන නැංගදේ එළියේ තියෙන එකකුත් නෙමෙයි ඇතුලේ තියෙන එකකුත් නෙවෙයි නේද හේතු නිසා හටගත්තු දෙයක්
දැකීම කියලා
ඔව් දකින්නේ මොකෙන්ද එතකොට ඒ චක්කු විඥානෙට අරමුණු වෙන්නේ ඔන්න ඔය හටගත්තු දේ හරි චක්කු විඥානෙන් දැනගන්නවා නම් දැනගන්නේ ඔන්න ඔය එතනින් පැන නැංගු ස්වභාවය නේද විඥානය හටගන්න ප්‍රත්‍ය වෙන්නේ ওই ටික ඇහැයි බාහිර රූපෙයි තජ්ජෝ එතනින් පැන නැංගු ස්වභාවය ඒ තජ්ජෝ එතනින් පැන නැංගේ නැත්නම් විඥානේ පහළ වෙන්නේ නැහැ නෑ 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 ඒ හේතුනේ හේතු අපි දන්නේ නෑ ඒක ලෝකෙට අයිති පැත්තෙන් හේතු කියන්න වෙන්නේ ඔහොම අපි ලෝකෙට අයිති පැත්තෙන් තාම හේතු කියන්නේ දැන් සිද්ධ වුණ ඇත්ත මොකද්ද විඥාණයෙන් දැනගත්තේ එතකොට ඇහැ කියන එකද එළිය තියෙන රූපෙද එතනින් පැන නැංග ස්වභාවයද එතනින් පැන නැංග ස්වභාවය ඒ චක්කු විඥාණයට අහු වෙන්නේ එතනින් පැන නැංග ස්වභාවය වෙන එකක්වත් නෙවෙයි තේ චක්කු විඥාණයෙන් දීපු එක ගැන තමයි මනෝ විඥාණයෙන් කල්පනා කරන්නේ නේද? ගිනි දැල්ල ගැන තමයි දැන් හිතන්නේ. එළියේ රූපයක් නෙමෙයි ඇහත් නෙමෙයි. එතනින් උපදුන ස්වභාවය තමයි දැන් කල්පනා කරන්න උදව් වෙන්නේ. මන ආයතනෙට නේද? තේ චක්කු විඥාණයෙන් තමයි රූප සංඥාව ආරම්භෙන්නේ. හරි හිතට පාස් කරන්න. ඒක මනෝවිඥාණයෙන් ওই රූප සංඥාව ගැන ඔන්න දැන් කල්පනා කරන්න. රූප සංඥාව කියන්නේ රූපයක් නෙවෙයි. ඇහැ අරන් දෙන්නේ රූප සංඥාවක් මිසක් රූපයක් නෙවෙයි. රූප සංඥාව කියන්නේ රූපයක් වගේ ස්වභාවයක්. රූපයක් වගේ ස්වභාවයක්. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මිරිඟුව උපමා කරන්නේ සංඥාවට. සංඥාවට උපමා කරන්නේ මොකද්ද? මිරිඟු. ඔන්න දැන් ඇහැ මිරිඟු ස්වභාවයක් උපද්දලා දුන්නා. කාටද? මනසට. ඊළඟ ආයතනෙට මිරිඟුව උපද්දලා දුන්නා. දැන් මනසට පුළුවන් මිරිඟුව දිහා බලන්න. මෙතන මිරිඟුව කියන්නේ රූප සංඥාව. ඇහැ අරන් දෙන රූප සංඥා රූපයක් වගේ ගතිය. ඒ රූපයක් වගේ ගතිය දිහා දැන් බලනවා නේද? මිරිඟුව දිහා බලනවා මනස. බලලා එයාගේ පෙර අද්දකේම් ටික උදව් කරගෙන අලුත් දෙයක් හදනවා. ඒ හදන දේ තමයි ධම්ම කියන්නේ. හිතට ධම්ම ගැන තමයි මනෝ විඥානේ දැනගන්නේ. එයා සකස් කරපු දේ. මනසෙන්ම සකස් කරපු දේ. ඒතකොට ධම්ම කියන එක මේ පඨවි ආපෝ තේජෝ වායු රූපයක්ද? නෑ. මනස නිර්මාණය. නේද? ඒක පඨවි ආපෝ තේජෝ වායු රූපයක් කරන්නේ කවුද? අපේ මෝඩකමට ආයතන පිරිසිඳ දකින්නේ නැතිකමට එළියේ තියෙන රූපයක් ඔය දකින්නේ අර වතුරට එවෙන බල්ලා වගේ. මනසෙන් හදපු දේ දැනගෙන විශ්වාස කරන්නේ එළියේ ඉන්න බල්ලෙක්ව දැනගත්තා කියලා. වතුරේ ඉන්න බල්ලෙක්ව දැනගත්තා කියලා. අපිත් ඇහෙන් දැකලා ඕකමයි කරන්නේ. ඇහැ රූප සංඥාව හදලා දෙනවා. සංඥාව කියන්නේ මිරිඟුවක්. ඇහැ උපද්දන රූප සංඥාව ගැන කවුද කල්පනා කරන්නේ? මනස. මන ආයතන. නේද? මන ආයතනේ ওই මිරිඟුව දිහා බලලා එයා රූපයක් හදනවා. ඒ හදනේ මනස තුලම ධම්ම කියන රූපේ. නේද? ඒතර මන ධම්ම මනෝ විඥාන කියන තැන සිහිය නුවණ නැති කෙනා හිතන්නේ ඔය දැක්කේ එළියේ තියෙන රූපයක් කියලා. ඕක තමයි ලෝකයාගේ ස්වභාවය. ඒතර මේ ඇත්ත දකින්න ධහමකින් අහලා දැනගත්තු කෙනා අන්න දැන් සිහිය නුවණ පිහිටනවා ඔය එළිය රූපයක් නෙමෙයි මේ මනස යදපු එක නිකන් දැනගෙන තියෙන්නේ. නේද? අර එළියේ තියෙන කාර් එක නෙමෙයි ඔය දැනගත්තේ මේ මොහොතේ දැනගත්තේ සද්දයක් අහලා ඉතින් අදපු කාර් එක වගේ ධම්ම සංඥාව. ධම්ම සංඥාව තමයි මනස දැනගෙන තියෙන්නේ. නේද? ධම්ම ආරම්මණි. ඒක රූපයක් කරලා තියෙන්නේ අපේ මෝඩකමට නේද? මන ආයතන ගැන සිහිය නුවණ නැති කමටනේ එළියේ රූපයක් බාර අරන් තියෙන්නේ. ඒ හරියට අර වතුරට එවෙන බල්ලා බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා බාරගත්තා වගේ නේද? බාහිර රූපයක් බාරගත්තේ. පැහැදිලිද? ඔක හිතා ගන්න පුළුවන් නම් ආයතන පිරිසිඳ දැක්කා වෙනවා. ආයතන ගැන නුවණ. ආයතන ගැන නුවණ ආවොත් ඒත් සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය එනවා ආයතන පිරිසිඳ දකින්නකොට. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් ලබන්න නම් බෑ. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන මුලාව හින්දාමයි ලෝකෙට අහුවෙලා තියෙන්නේ. ආයතන පිරිසිඳ දකින්න ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැයි කියලා. දැන් බලන්න ඇහෙන් උපද්දලා දෙන්නේ රූප සංඥාවක් විතරයි නේද? කණෙන් උපද්දලා දෙන්නේ ශබ්ද සංඥාවක් විතරයි නේද? ඊට අමතර දෙයක් ඒගොල්ලන්ට කරන්න බෑ. නාසයෙන් උපද්දලා දෙන්නේ ගාහන සංඥාව කියන එක. දිවෙන් උපද්දලා දෙන්නේ රස සංඥාව කියන එක. කයෙන් උපද්දලා දෙන්නේ පොට්ටබ්බ සංඥාව. පොට්ටබ්බේ නෙවෙයි යා. අපි හිතන්නේ කයෙන් දුන්නේ පොට්ටබ්බ කියලා. පොට්ටබ්බ නෙමෙයි පොට්ටබ්බ සංඥාව තමයි උපද්දලා දෙන්නේ. හරි. ස්පර්ශ වුනේ මේ වගේ දෙයක් කියන එක. ප්‍රතිබිම්බ ස්වභාවයක්. සංඥා මාත්‍රයක් විතරයි. කාය ආයතනෙත් පිරිසිඳ දකින්න ඕන. අපි වැඩියෙන්ම මුලා වෙන්නේ කාය ආයතනෙට. ඔබ හිතෙන් හදපු එකක් නම් ඔය ගැටෙන්නේ මොකද්ද කියලා අහනවනේ නේද? ඇල්ලුවොත් අහුවෙන්නේ. ඒක අහන්නේ කාය ආයතනේ ක්‍රියාකාරීත්වය දැකලා නැහැ. කාය ආයතනෙට උපදන්න පුළුවන් පොට්ටබ්බයක්ද පොට්ටබ්බ සංඥාවක්ද? පොට්ටබ්බ සංඥාවක්. ඇහැ රූප සංඥාව නැත්නම් වර්ණ සංඥාව නම් කන ශබ්ද සංඥාව නම් නාසයේ ගහන සංඥාව නම් දිව රස සංඥාව නම් කයත් ඉතින් පොට්ටබ්බ සංඥාවක් වෙන්නේ නැහැ උපදන්න. නේද? දැන් ඇහැ උපදන්නේ එළියේ රූපේ නෙමෙයි රූප සංඥාව. කන උපදන්නේ එළියේ ශබ්ද නෙමෙයි ශබ්ද සංඥාව. ශබ්දේ වගේ ස්වභාවයක්. ඒකයි සංඥාව කියන්නේ. ඒ ශබ්දේ නෙමෙයි. දැන් ගිනි දැල්ල කියන්නේ ගිනි කූර නෙමෙයි ගිනි පෙට්ටිය නෙවෙයි. නේද? ඒ වගේ ඒකෙන් උපදින යම්කිසි සංඥාවක් ස්වභාවයක්. ඒ උපදින දේ එළියේ රූපෙත් නෙමෙයි ඇතුළේ රූපෙත් නෙමෙයි. අජ්ජත් රූපෙත් නෙමෙයි බහිද්ද රූපෙත් නෙමෙයි. සංඥා මාත්‍රයක් විතරයි උපදන්නේ. ඒකට දෙන නම රූප සංඥා, සද්ද සංඥා, ගහන සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. ආයතන පහට උපදන්න පුළුවන්. ඔය සංඥාව පේන්නේ නැත්නම් අරමුණු කරන්න පුළුවන් කාටද? මනසට. මන ආයතනෙට විතරයි ඒක දිහා බලන්න පුළුවන්. හරි. ඒකයි එක ආයතනයකට පස්සේ මන ආයතනෙ එන්නේ. එයා හදපු සංඥාව දිහා බලන. බලලා කල්පනා කරනවා. ඕක මොකද්ද දන්නේ. කල්පනා කරනකොට පරණ අත්දැකීම් පෙර ඇසුර ගන්න ඕන නේද? ඒ අත්දැකීම් මත තමයි ඕක මොකද්ද කියලා කියන්නේ. ඕන දැන් මිරිඟුවේ තියෙන රූප ටික හදන. මිරිඟුව දිහා බලලා එක එක රූප පනෝන ධම්ම ටික හදනවා. ඒ ධම්ම මනසෙන් දැනගෙන නිකන් ඉන්නේ නැහැ. ඕවා තියෙන්නේ එළිය කියලා ලෝකෙට අයිති කරනවා. එළියෙන් තියෙනවා. අර ඉබ්බ අතපය එළියට දානවා වගේ. නරියා ඉන්නවා බලාගෙන කඩාගෙන කන. හරි. අපි එළියෙන් තිබ්බොත් එහෙම මාරයට අහු වුණා. හිතේ හදපු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කරපු ගමන් ලෝකෙට අහු වුණා, මාරයට අහු වුණා, සංසාරේ යනවා. දුක විඳිනවා. ඔන්න ඔය ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒක තමයි පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙරනොයසු විරු ධර්මතාවය. ඒක පෙර අහලා නැති හින්දා අමාරු මිසක් ඇහුවොත් දැක්කොත් අමාරුවකුත් නැහැ. ඒ හිතෙන් හදන දේ හිත ඇතුලේ කියලා දකින්න අමාරුද? අපි කොච්චර මෝඩකමට කිව්වත් ඔය එළිය තියෙන එක කියලා දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු දේ නා. ඒ හිත ඇතුලේ නේද? ඔව්. ඇහැ වහපු ගමන් ෆෑන් එක අනිත්‍යයි. අනිත්‍යද නැති වුණාද? තිබුණ එක නැති වුණා. දැන් තිබුණ එක නැති වුණා. එහෙම කියමු. ඇහැ අරගෙන ඉන්නකොට ෆෑන් එක තියෙනවා. ඇහැ වැහුවාම ෆෑන් එක නැහැ. ඒක පේන්නේ. අල්ලපුවාම ෆෑන් එක අහුවෙනවා. ඔව් එළියේ තියෙන දෙයක් අහු වෙනවා නේ.
ඔව් අනිත්‍යයි.
අනිත්‍යයි කියන්නේ පළවෙනි දේ තේරුම් ගන්න අනිත්‍යයි කිව්වේ නිරෝධයි කිව්වේ නැති වෙන එක නෙවෙයි නේද? තියෙන එක නැති වෙන එක නෙමෙයි. හට නොගන්න ගතිය. හට ගන්න හේතු නැත්තම් හට ගන්නෑ කියන එකනේ නිරෝධ කියන්නේ නේද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. දැන් ඕක තේරුම් ගන්න මේ ආයතන පිරිසිඳ දකින්න ඕනේ. ඒක තමයි මං කිය කාය ආයතනේ තමයි දකින්න අමාරුම එක අපේ මට්ටම. මොකද අපිට හිතන්නේ අල්ලන එක ගැටෙන්න දෙයක් එළියේ තියෙනවා. පොට්ටබ්බේ තමයි කාය ආයතනේ අරන් දෙන්නේ කියලා. හැබැයි නුවණ ඇති කර ගන්න ඕන කාය ආයතනෙටත් පොට්ටබ්බේ අරන් දෙන්න බෑ. එයා පොට්ටබ්බ සංඥාවක් උපද්දලා දෙනවා. ආයතනෙකට පුළුවන් සංඥාව උපද්දලා දෙන්න විතරයි. නේද? හැපෙන දේ වගේ ස්වභාවයක් මනසට හිතන්න හදලා දෙන්න. ඒක සංඥාව. පොට්ටබ්බ සංඥාව. කාය ආයතනෙට බෑ. තව ටිකක් ඕගොල්ලෝ දන්න සරලව ගැඹුරින් කිව්වොත් පටවිය අරන් දෙන්න බෑ කාය ආයතනෙට. සරලව ගැඹුරව කිව්වොත් කාය ආයතනෙට පුළුවන් ද පටවිය අරන් දෙන්න? මම නුවණින් දැකලාමයි කියනවා නะ. අපි අහලම තියෙන්නේ කාය ආයතනෙට අහුවෙන්නේ පටවි කියලා. දැන් තේරුම් ගන්න කාය ආයතනෙට දෙන්න පුළුවන් දැකීමද ඇසීමද දැනීමද? දැනීම නේද? කයට දැනෙනව නේද? ඇහැට නම් පේනවා, කනට නම් ඇහෙනවා, කයට නම් දැනෙනවා. දැනෙනවා කියන එක තද ගතිය කරන්නේ කවුද? දැනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද? දැනෙන ස්වභාවය ගැන හිතනකොට නේද ආවෝක තද ගතියක් කියලා කියන්නේ. තේරෙනවද? එතනත් මන ආයතනේ පැන්න නේද? කාය ආයතනේ අරන් දෙන්නේ දැනීම විතරයි. දැනීමේ පටවිය නැහැ. පටවිය බවට පත් කරන්නේ මන ආයතන. පෙර දැනුම උදව් කරගෙන. කොහොම දැනෙන එකට කියන්නේ තද ගතිය කියලා කලින් අත්දැකලා තියෙනවා. එහෙම දැනෙන එකට කියන්නේ රස්නේ කියලා කලින් අහලා තියෙනවා නේද? එහෙම දැනෙන එකට කියන්නේ හීතල කියලා කලින් දැනගත්තු එකක් දානවා නේද? ඒක කරන්නේ මන ආයතන. කාය ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. ඒ දැනීමට පාලියෙන් කියන්නේ මුත. දිට්ඨ සුත මුත. මුත කියන එක අරන් දෙන්න විතරයි කාය ආයතනෙට පුළුවන්. මුත කියන එක දැනීම දෙන ආයතන තුනක් තියෙනවා. කය, දිව, නාසය. රස දැනෙනවා නේද? ගඳ සුවඳ දැනෙනවා. ඒ කියන්නේ දැනීම අරන් දෙන්නේ. කාය ආයතනෙත් දැනීම, ජීව ආයතනෙත් දැනීම, ගහන ආයතනෙත් දැනීම අරන් දෙන්නේ මුත කියන එක. ඒතර දැනීම කියන එක සතර මහා ධාතු නෙවෙයි. පටවිත් නෙමෙයි, ආපෝත් නෙමෙයි, තේජෝත් නෙමෙයි, වායෝත් නෙමෙයි. දැනීම ගැන කල්පනා කරන්න ගිහින් තමයි අර ටික සකස් කරන්නේ. ඔය දැනෙන ස්වභාවයට කියන්නේ මේක කියලා නේද? දැනුමක් දානවා නේද? ඒක මන ආයතනෙන් කරන වැඩක් නේද? එතකොට මන ආයතනෙන් කරන වැඩේ හැමතිස්සෙම මන ධම්ම මනෝවිඤ්ඤාණ. මනස නිර්මාණයක්, මනස දැනුමක් කරනවා. ඒක අර ඉදී තියෙන පොට්ටබ්බේ වෙන්න පුළුවන්ද? හැපුණ දේ වෙන්න පුළුවන්ද? දෙයක් කරන්නේ අපේ මෝඩකමට. තේරෙනවද? රූපෙට අහුවෙන්නේ මෝඩකමට. ඒකයි පටවින් පටවිතෝ මඤ්ඤති පෘථග්ජනය. ඒක පටවිය කියලා බාර ගන්නවා පෘථග්ජනය. රහතන් වහන්සේ නෑ මඤ්ඤති. පටවිය කියලා මඤ්ඤණාවක් නෑ රහතන් වහන්සේට. ඇයි? දැනීම දැනීමක් බව දන්නවා. දැනීම පටවි කරන්නේ හිතෙන් කියලාත් දන්නවා. හරි. මනසෙන් හදන දෙන්නේ මනස දැනගන්න. එතකොට ශේක පුද්ගලය තාම පටවිය පනවනවා. හැබැයි සම්මාදිට්ඨියෙන් කියනවා අපේ මෝඩකමට එළිය පටවිය දැම්මට මේ රහතන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. අවිද්‍යාව නැති මනසට එයා දන්නවා නිමනසෙන් හදපු දෙය මනසෙන් දැනගත්තා කියලා. හිත ඇතුලේ වැඩක් කියලා. ඕක එළියට දාන්න යන්නේ නැහැ. අර ඉබ්බ අතපය එළියට දානවා වගේ. නේද? මායයට අහු වෙන්නේ නැහැ නේ, ලෝකෙට අහු වෙන්නේ නැහැ. එතකොට ඒ කායායතනේ පිරිසිඳ දකිනකොට තේරුම් ගන්න ඕන එළියේ තියෙන කිසිම දෙයක් අල්ලන්න කායායතනෙට බෑ. එයාට පුළුවන් මුත කියන සංඥාව අරන් දෙන්න විතර. දැනීම කියන එක අරන් දෙන්න විතර. දැනීම කියන්නේ රූප නෙවෙයි. දැනීම රූප බවට පත් කරන්නේ මන ආයතන. දැනීම ගැන හිතන්න ගියේ. එතකොට මේ කිසිම ආයතනයකට බෑ එළියේ තියෙන දෙයක් අරන් දෙන්න. ඇහැටත් බෑ, කනටත් බෑ, නාසයටත් බෑ, දිවටත් බෑ, කයටත් බෑ. ඔය ආයතන පස් දෙනාම එකම මුලාව කරන්. ඒගොල්ලන්ගේ හැකියාව සංඥාවක් කරන් දෙන එක ඒගොල්ලෝ අපිව මුලා කරනවා එළියේ රූපේ අරන් දුන්නා කිය. හරි? ඒ ආයතන මුලා විඥානයේ මායාකාරය. මායාකාරය තමයි අපි රවට්ටන්නේ ওই එළියේ තියෙන දෙයක් කියලා. සංඥාවක් හදලා දීලා එයා අපිට කියන්නේ ඕ එළියේ තියෙන දෙයමයි කියලා. ඒක තමයි මායාකාරී ස්වභාවය. කෘත්‍යය තමයි සංඥාව හදන එක. එයාට කරන්න පුළුවන් ඇත්තම වැඩේ සංඥාව හදන එක. එයා පෙන්නන මැජික් එක තමයි ওই එළියේ තියෙන දෙයක් කියලා කියන එක. මායා. එතකොට අපි මායාවට අහු වෙලා තමයි ලෝකෙට අහු වෙන්නේ. හරි? මායාව අඳුරගත්තොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකයක් පණවන්නේ නැහැ. ඒ රූපයයි රූප සමුදයයි නැති වෙනවා. මායාව අඳුරගත්තොත්. දුකයි දුක්ඛ සමුදයයි නැති වෙනවා. ඒ ඉතුරු වෙන්නේ නිරෝධය. සමුදය නැත්තම් නිරෝධයනේ නේද? උපදින්නේ නැහැ. හිතෙන් හදපු දෙය හිතෙන් දැනගත්තා කියන තැන සිහිනුවන පිහිටියොත් අවිද්‍යාව නැති වෙනවා. එළියේ රූපාදන අවිද්‍යාව මෝඩකම නැති වෙනවා. අනායතනින් හදපු දෙයක් නේද? ඔය දැනගත්තේ. ඒ දෙයට ආයතන ගැන නුවණ පිහිටනවා. දැන් පොඩි විවේකයක් ගන්න බලන්න එහෙනම් විනාඩි 10ක්.